ගරු චාමර සම්පත් දසනායක මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට
ප්‍රශ්නය අහනවා.
කරුණාකර ජමාත්තුමා.
ගරු කතානායකතුමනි පිළිතුරු සපයනවා. ප්‍රශ්න අංක 1 පිළිතුර 2024 4:30 දිනට වැඩ බලන විදුහල්පතිවරුන් සංඛ්‍යාව 2994යි. මෙම සංඛ්‍යාව ගණන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට යටත් නොවු රාජකාරි ආවරණය හා වැඩ බලන පදනමින් පත්කර ලද ගුරු සේවයේ නිධාරණ සම්බන්ධයෙන් ප්‍රශ්න අංක 2 වැඩ බලන විදුහල්පතිවරුන් සඳහා අධිසේවක පදනම මත ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට පත්වීම ලබා දීමට ගරු අමාත්‍ය මණ්ඩල අනුමැතිය විමසමින් අංක 23 ඇලිරක් 23.83 ඇලිරක් 603 607 ඇලිරක් 180 හා 23.12 4 දින ඇතිව අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබුණද ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව නොමැත. මේ කාරණාව සිද්ධ වෙන්නේ අධිසේවක පදනම් මත පත්කිරීමක් සිදුවිය යුතු නම් යම්කිසි පරිපාලන දුර්වලතාවයක් හේතුවෙන් පුද්ගලයෙකුට හිමිව යුතු තනතුරක් අහිමිව වැළැක්වීම සඳහා සිදුවිය යුතුයි. මෙම රාජකාරී ආවරණ විදුහල්පති විශේෂෙහි එවැනි අගතියක් සිදුවේ නොමැති බැවින් අදාළ පත්කිරීම සඳහා එකඟතාව ලබා දිය නොහැකි බව දැනුම් දී තිබෙනවා. ප්‍රශංග 3 ශ්‍රී ලංකා ප්‍රදේශාන්තික සමාජවාද ජනරජයේ අනුකම්ප ව්‍යවස්ථාවේ 53 ව්‍යවස්ථාව මගින් රජයේ නිලධාරීන් පත්කිරීම උසස් කිරීම හා ස්ථාන මාරු කිරීම සහ එයා සම්බන්ධ අනුසංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලසීමේ බලය රාජ්‍ය කමෙන් සභාපතිව පවරා ඇත. ඒ අනුව අරබලන විදුහල්පති වරුන් අධිසේවක පදනම් මත විදුහල්පති සේවයට පත්කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය කමිෂන් සභාවේ අනුමැතිය විමසන ලද අතර කොමෙන් සභාව එකඟ වී නොමැත. නව බඳවා ගැනීමක් මගින් විදුහල්පති සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස අන්වා ඇත. ප්‍රශ්න අංක 4 රාජ්‍ය කමිෂන් සභාව එකඟතාව නොමැති බැවින් අධිසේවක පත්වීම ලබා දීමේ හැකියාවක් නොමැත. ප්‍රශ්න අංක ආ පිළිතුර අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් මේ වැඩ බලන විදුහල්පතිවරු පෞගිය කාලේ යුද්ධ කාලේ ඒ වගේම දිගින් දිගටම දැන් මොනරාගල දිස්ත්‍රික්කේ වගේ දුෂ්කර පාසල් වල විදුහල්පතිවරු තමයි වැඩ බැලුවේ. වැඩ බලන විදුහල්පතිවරු තමයි පාසල් අරගෙන ගියේ. ඒ වගේම වතු ආශ්‍රිත අපේ පැත්තේ බදුල දිස්ත්‍රික්කේ වතු වලත් වැඩ බලන විදුහල්පතිවරු තමයි සම්පූර්ණ පාසල් අරගෙන ගියේ. විශේෂයෙන්ම හපුතලේ නායබැද්ද නමුණුකුල කඳු මුදුන් වල තියෙන ඒ පාසල් වලට වැඩ බලන විදුහල්පතිවරු තමයි ගිහින් වැඩ කරේ. පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් එහෙමයි. මායිංගම්මාන වලත් එහෙමයි. හැබැයි අද වෙනතුරු අග්‍රාමාත්‍යතුමිය අවුරුදු 15-20 වැඩ බලන විදුහල්පතිවරු පාසල් අරගෙන ගියා. ශ්‍රේණිධාරී විදුහල්පතිවරු කීප විටකම අපි බඳව ගත්තා. හැබැයි බඳව ගත්තට ශ්‍රේණිධාරී විදුහල්පතිවරු නගර ආශ්‍රිත යන්න පුළුවන් පාසල් ටික අල්ලගෙන ඉන්නවා. වැහෙන්න තියෙන ළමයි 100ට අඩු පොඩි පාසල් ටික අරගෙන වැඩ කරගෙන යන්නේ වැඩ බලන විදුහල්පතිවරු. මේ සම්බන්ධව පහුගිය කාලේ සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමති කාලෙත් මම දිගින් දිගටම ප්‍රශ්න කළා. මේ වෙනුවෙන් දැන් කැබිනට් පේපර් දැම්ම කිව්වා 3 ශ්‍රේණියට ස්ථිර කරන්න. දැන් මට පේන්නේ මේ උත්තරය අනුව වැඩ බලන විදුහල්පතිවරුන් නිකම්ම යන්න වෙනවා. කැබිනට් අනුමැතියක් දීලත් නැහැ. ඊට අමතරව මෙතනත් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්නවා වැඩ බලන විදුහල්පති. කෑගල්ල දිස්ත්‍රික්කේ. කෑගල්ල දිස්ත්‍රික්කේ වැඩ බලන විදුහල්පතිවරෙන් මේ පාර්ලිමේන්තුත් ඉන්නවා. එතකොට මේ වැඩ බලන විදුහල්පතිවරුන්ට ඇත්ත වශයෙන්ම පහුගිය කාලේ ඔබතුමාලගේ යූනියන් වල තමයි වැඩ බලන විදුහල්පතිවරු වැඩි පිරිසක් හිටියේ. දැන් මේගොල්ලෝ දැන් ගිය ආණ්ඩුවෙන් සාධාරණ ඉෂ්ටුනේත් නැහැ. ඊට ඉස්සෙල්ලා ආණ්ඩුවෙන් සාධාරණයක් ඉෂ්ටුනේත් නැහැ. ඒ අය බලාගෙන ඉන්නවා මේ ආණ්ඩුවෙන් හරි මේක සාධාරණ ඉෂ්ට වෙයි කියලා. කැබිනට් පේපර් එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම මුදල් කොමිෂන් සභාවේද කළමනාකරණ සේවායකිනුත් අනුමැතිය දීලා නැහැ කියනවා. එහෙම බැලුවම කෙලින් උත්තරයක් දෙන්න එක්කෝ මේගොල්ලෝ බඳව ගන්නවද මේගොල්ලෝ අයින් කරනවද වැඩ බලන විදුහල්පතිවරුන්ගේ අනාගතයට වැඩ බලන විදුහල්පතිවරුන්ට මොකද වෙන්නේ කියලා. මේක කිසිම උත්තරයක් නැහැ. දැන් ඔබතුමා නියෝජ්‍ය ඇමතිතුමා දීපු උත්තරේ තියෙන කැබිනට් අනුමැතිය ලැබිලා නැහැ. ඊට අමතරව කළමනාකරණ සේවයකින් අනුමත කළා නැහැ.
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නේ ගැටි කරන්න
දැන් විනාඩි 3යි. කතා නැහැ ඒකතුමා.
විනාඩි 3
අතුරු ප්‍රශ්නේ කැබිනට් පේපර් එක රිජෙක්ට් වෙලා තියෙනවා. කලමනාකරණ සේවයක රිජෙක්ට් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඉතින් වැඩ බලන විදුහල්පතිවරු ටික අයින් කරන්න වෙනවා.
ඒගොල්ලෝ කැටි කරන්න
කරුමාත්තු තුමා තුනේ එකටවත් දාලා ඒගොල්ලෝ බලාපො ඒගොල්ලෝගේ නඩුවක් තිබ්බා. නඩුව අයින් කරගන්න
එක ඕන. මන්ත්‍රීතුමා ප්‍රශ්නේ කැටි කරන්න.
ප්‍රශ්නේ කැටි කරන්න. මේක ප්‍රශ්නේ කැටි කරන්න බෑ.
මොකද මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නයක් අහන්නේ මේ
මේක ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වැඩ බලන විදුහල්පතිවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා.
කරු මන්ත්‍රීතුමා කරුණාකර
මොකද ප්‍රශ්නේ අධ්‍යක්ෂීම් තියෙන කෙනෙක් හැටියට රාජ්‍ය අමාත්‍යතුමාට වැඩිය ඒකයි රාජ්‍ය අමාත්‍යතුමාට ප්‍රශ්නේ
ඊටත් වැඩිය කියන්නේ. කතාව. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මම ගරු කතානායකතුමනි මම පිළිතුරු සපයනවා.
ගරු නියෝජ්‍යපත්තුමා
ගරු කතානායකතුමනි ඔව් ඒ සම්බන්ධයෙන් අපිට ඇගීමක් තියෙනවා. මොකද යම්කිසි විදුහලක විදුහල්පතිවරයා එක්කෝ විශ්‍රයාමයන් හෝ වෙනම ආකාරයකින් පුරප්පාඩු වෙනකොට මේ විදුහල්පතිවරු ඒ කියන්නේ විදුහල්පති සේවයෙන් නෙමෙයි ගුරු සේවයෙන් පිරිස රාජකාරිය ආවරණය කරලා තියෙන විශේෂයෙන් දුෂ්කර පාසල්වල අපි ඒක දන්නවා. අපි කටියත් එක සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කටේ දුන්න දායකත්වය සම්බන්ධයෙන් අපි සානුකම්පිත ඇගීමක් සම්බන්ධයෙන් නිලධාරී මට්ටමින් සාකච්ඡාවකුත් යනවා මේ අතරතුර. සානුකම්පිත ඇගීමක් සම්බන්ධයෙන් නිලධාරී සාකච්ඡාව. මොකද මෙතන රාජ්‍ය කොමිෂන් සභාවට අනුකූලව මේ තත්ත්වයට මේ විදුහල් සේවයට බඳවා ගැනීමට නොහැකි වුණත් යම් කිසි විදිහක එක්ක වැටුප් වෙන්න පුළුවන් සානුකම්පිත ඇගීමක් සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක ඉන්නේ. ඒ හින්දා ඔබතුමාගේ ප්‍රශ්නය අපි දන්නවා විදුහල්පති සාකච්ඡා කරලා තියෙනවා ඇගීමක් තියෙනවා. හැබැයි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. අපි විදුහල්පති සේවය හෝ එහෙම නැත්නම් අධ්‍යාපන පරිපාලනයේ සේවය හෝ යම්කිසි ආයතනයක පත්කිරීම් සිදු කරන්න විද්‍යානුකූලව. ඉතින් එතකොට මෙන්න මෙතන නිශ්චිතව මේ පිරිස විදුහල්පති සේවයෙන් නෙමෙයි ඉන්නේ. එතකොට අපිට පත්කිරීම සිද්ධ කරන්න වෙන්නේ අනිවාර්යයෙන් විදුහල්පති සේවයෙන් තමයි. එතකොට එතෙන්දි සිද්ධ කරන්න වෙන්නේ කාට? ඒක තමයි ක්‍රියාවලිය. අපේ දෙපාර්තමේන්තු ක්‍රියාවලිය. එතකොට මෙතෙන්දි ඔබතුමා සඳහන් කරපු අර තියෙන පුරප්පාඩු අපිට කොහොමද සම්පූර්ණ කරන්න වෙනවා? පුරප්පාඩු දැනට තියෙනවා 4000ක් පමණ. 4000ක බඳවා ගැනීම සිද්ධ කරනවා. එතකොට බඳවා ගැනීම සිද්ධ කරායින් පස්සේ සමහර විද්‍යාල විදුහල්පති සේවයෙන් සමහර විද්‍යාල අධ්‍යාපන පරිපාලන සේවයෙන් තමයි කරන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ පිරිස නිසා යම්කිසි පරක්කුවකුත් සිද්ධ වුණා. නඩු කටයුත්තක් සිද්ධ වුණානේ. ඒ නිසා අපිට විදුහල්පති බඳවා ගැනීම පරක්කුවත් වුණා. නමුත් දැන් ඒක අපිට නීතිමය නීතිපති දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරලා තියෙනවා අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අපිට කරන්න සිද්ධ වෙන සානුකම්පිත සොයා බැලීමක් සහ ඉදිරි බඳවා ගැනීම නම් සිද්ධ කරන්න සිද්ධ වෙන්නේ අපිට මේ දෙපාර්තමේන්තු ක්‍රියාවලිය ඔස්සේම තමයි.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. පෞගිය දාසේ කෝපායකෙක් මේ ප්‍රශ්නේ ආවා. මුදල් කොමිෂන් සභාවත් ඇවිල්ලා හිටියා. හැබැයි මම එතනදීත් මේ ප්‍රශ්නේ කිව්වා. දැන් 4000 පුරප්පාඩු දිනා නම් මේ 2900ට. මේ 2900ට අගමැතිතුමිය විශේෂ ලකුණක් දීලා හරි. නැත්තම් මේක මොකද පරිපාලන සේවයේ අධ්‍යාපන පරිපාලන සේවයේ අයම බඳව ගත්තොත් මේ 2900ට යන්නේ නම් නැති වෙනවා. මේක අපේ ආණ්ඩුවට වැඩිය මේ ආණ්ඩුව ගැන ඒගොල්ලෝගේ විශ්වාසයක් තිබ්බා. ඒක නිසා ඕගොල්ලෝගේ ආණ්ඩුවේ යූනියන් වල වෘත්තීය සමිති වල අධ්‍යාපන විදුහල් වැඩබලන විදුහල්පතිවරු ලොකු දායකත්වයක් දුන්නා. ඒක නිසා මේ වෙනුවෙන් ඒ 4000 තුල මේ 2900ට සාධාරණ ඉෂ්ට කරන්න. මොකද ඒකට විශේෂ ලකුණක් හරි දීලා අධ්‍යාපන පරිපාලන සේවයේ අය ගත්තොත් යයි ජාතික පාසල් ඉල්ලයි. නැත්තම් තියෙන ලොකුම පාසල් ටික ඉල්ලනවා. නගරේ පාසල් ඉල්ලනවා. හැබැයි මේ අඩු පොඩි ළමයි 100 ඉන්න දුෂ්කර පාසල් වල දැන් උදාහරණයක් වශයෙන් මයියංගනේ දබාන වගේ පාසලක උගන්වන්නේ වැඩ බලන විදුහල්පතිරෙකුට ගෙනියන්න වෙලා තියෙනවා. ඒ වගේ දුෂ්කර පාසල් වලට යන්නේ නැහැ පරිපාලන සේවයේ පත්තිම් ගත්තම. ඒගොල්ලෝ 1-2-3 කියලා ලොකු පාසල් අල්ලන් ඉන්නේ. මේකත් සාධාරණ ප්‍රශ්නයක් මේක රටේ. මහින්ගම්මාන වල පදවිය ශ්‍රීපුර ඒ අනිත් පැත්තෙන් මේ ඒ වගේ පැතිත් මේ අනුරාධපුර දිස්ත්‍රික් මොනර මහින්ගම්මාන නැතුණා දුෂ්කර පාසල් තියෙනවනේ පිළිගන්නේ ඒක සභානායකතුමා ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කේ සියමලාණ්ඩුව ඇතිමොලේ ඒ වගේ පළාත්වල ඒ වගේත් වැඩ බලන විදුහල්පතිවරු ඉන්නේ ඒකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන මේක අපිට කරන්න බැරි වෙච්ච එක අපි බලාපොරොත්තු වුණා මේ සුදිල් ප්‍රේමජයන්ත අමතුමාගෙන් කරගන්නත් බැරි වුණා එතන රණ්ඩු වුණා අපි මෙතන වැඩ බලන විදුහල්පතිවරු ඇවිල්ලා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකුත් තිබ්බා එතන ඒ අයට ඒ සාධාරණේ වුණා මේ ලංකාවේ සභා නායකතුමා වැඩ බලන විදුහල්පතිවරුන්ට දීමනාව දීපු පළවෙනි පළාත් සභාවේ ඌව පළාත් සභාවේ මම තමයි පළවෙනි දීමනාව දුන්නේ වැඩ බලන විදුහල්පතිවරුන් හරිනම් මම ඒකටත් ඉර යන්න ඕන හොඳ වෙලාවට සමන්ත විද්‍යාරත්න ඒකට පැමිණිල්ලක් දැම්මේ නැහැ. හොඳ වෙලාවට ඒකට පැමිණිල්ලක් දැම්මේ නැහැ සමන්ත. හරිද? ඉතින් ඒ වගේ මේක මේමයයි. පිටිපොම ආයතනවල හැටියට අපිටත් ඒ අය අපිත් එක්ක වැඩ කරලා සභානායකතුමා ගොඩ කාලයක්. අධ්‍යාපනතුමා අග්‍රාමාත්‍යතුමා
ප්‍රශ්නේ අහන්න ගන්නවා.
මේක සංවේදී ප්‍රශ්නයක්.
ගරු මන්ත්‍රීව
ප්‍රශ්නේ. මේ අවුරුදු 20 30. මේකට පොඩි උදාහරණයක්. දැන් නිමල් විරිපාල තිල්ල ඇමතුමාගේ ඉස්කෝලේ. තාත්තගේ ඉස්කෝලේ. කන්දන ශ්‍රී සීවලිය. බදුල්ලේ ඉඳන් 76යි කන්දන ශ්‍රී සීවලිය. නිමල් ඇමතුමාගේ තාත්තත් උගන්වපු ඉස්කෝලේ ඒ ඉස්කෝලේ තියෙන වැඩවලු විදුහල්පති. ඒක නිසා මේකට සාධාරණයක් ඉෂ්ට කරන්න. අනේකයි මම මේ කියන්නේ. මට මේක ප්‍රශ්නයක් නෑ. මම වැඩවලු විදුහල්පතිවරේ නෙමෙයි. ඒ වුණාට වැඩවලු විදුහල්පතිවරුවෙන් මේ ඉන්න පළාතේ මේ
ළමයි දාගෙන ඉන්න
ප්‍රමාණ ඉස්කෝලේ තියෙනවා. ඒක සාධාරණ ඉෂ්ටන්නේ මං හිතන්නේ නෑ දැන් මේ කැබිනට් පේපරේ රිජෙක්ට් නම් මුදල් කොමිසම් සභාවරේ දෙන්නේ නැත්නම් ආයි කොහොමද
ගරු කතානායක විදුහල්පතිවරයෙක් ගැන වැඩවලු කියලා අපිට ආරංචියක් තියෙනවා කලි
නියුජමාත්‍යතුමා
අරු
පිළිතුරු ලබා දෙන්න
නායකතුමනි ගරු කතානායකතුමනි නැවත ගරු කතානායකතුමනි
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිතුරු ලබා දෙන්න.
ගරු කතානායකතුමනි, එතුමා නැවත වරක් මතු කරන කාරණාව සම්බන්ධයෙන් අපිට අගයීමක් තියෙනවා. මොකද තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට කිසිම ගැටලුවක් නැහැ. මොකද විශේෂයෙන් පාසලක් උපුරපාඩු වෙනකොට ගුරුවරයෙක් ඒ සම්බන්ධයෙන් වැඩ බලන විදුහල්පතිවරයෙක් පවටපත් වෙනවා. නමුත් ගැටලුව තියෙන්නේ අපිට සේවා ව්‍යවස්ථාන උල්ලංඝනය කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි ඔබතුමා සඳහන් කරපු ගැටලුව තියෙනවා නම් අපි මෙවර මින් ඉදිරියට පත්කිරීම් සිද්ධ කරද්දී අධ්‍යාපන පරිපාලන සේවයේ නිසි නිර්ණායක අනුව පත්කිරීම් සිද්ධ කරන්නේ විදුහල්පති සේවයේ නිසි නිර්ණායක අනුව පත්කිරීම් සිද්ධ කරන්නේ ඒ අනුව අපි නිශ්චිත ස්ථානගත කිරීම් වලදී ඔය කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ කියන එක අපි නැවත සභාවට මතක් කරන්න කැමැතියි.
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, ගරු අමාත්‍යතුමාගෙන් අහනවා ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, අයන්න එක අන්තත් හුවමාරු සංඛ්‍යා 21 කොට්ටාව සිට මත්තල දක්වා, අයන්න දෙක ඔව් කිලෝමීටර් 21, අයන්න තුන ඔව් ඉඩම් කැබලියේ 115 අත්පත් කරගෙන ඇත, අයන්න හතර ඔව් ඉහත ඉඩම් කැබලි 115 කැබලි 45 සඳහා වන්දි මුදල් ගෙවා ඇති අතර ඉන් කැබලි 14 සඳහා පොලි මුදල්ද ගෙවා ඇත. ඉඩම් අත්කර ගැනීමේ වියදම් සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් මත 2017 දෙසැම්බර් 6 වන දින රුපියල් මිලියන 91ක් සහ ලක්ෂ 5ක ප්‍රතිපාදන අතිකාරම් මුදලක් ලබා දී ඇත. ඉන් මිලියන 91 125,842.74 මුදලක් අත්කර ගැනීමේ වියදම් සඳහා දැනට වැය වී ඇත. අයන්න පහ පැල්පොල අන්තර් හුමාරු වෙනත් ස්ථානක ඉදිරිකිරීමට දහස් කර නොමැත. මිල්ලනිය පැල්පොල මාර්ගය සහ පැල්පොල අන්තර් හුමාරු ඉදිකිරීමට යෝජනා වූයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීම මත යෝජිත මිල්ලනිය කර්මාන්තපුරයට අධිවේගී මාර්ගයෙන් පිවිසුමක් ලබා ගැනීමේ අරමුණෙනි. එසේ වුවද මිල්ලනිය කර්මාන්තපුරය පිහිටවීමට යෝජනා වූ රබර් වගාව සහිත ඉඩම අත්පත් කර ගැනීමේදී අධිකරණයේ නඩුවක් ගොනු කරනු බැවින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මැදිහත්වීම මත සිදු කරන ලද මුදල් ප්‍රතිපාදන ලබා දීම සහ පැල්පොල අන්තර් හුවමාරු ඉදිකිරීමට අදාළ කටයුතු නවතා ඇත. අයන්න 6 අදාළ නොවේ, අයන්න 7 අදාළ නොවේ, අයන්න අදාළ නොවේ.
ගරු ඇමතුමනි, ඔබතුමා නිසුසන්ත වෙනවා මේ පිළිතුර ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමා දීපු පිළිතුරත් එක්කම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැල්ලිගම දොඩංගොඩ තමයි ඇමතුමා වැඩිම දුර ප්‍රමාණයක් තියෙන්නේ කිලෝමීටර් 21ක් වැඩිම දුර ප්‍රමාණයක් තියෙන එකම ඒ වගේම තමයි ජනගහනය ගත්තත් අපි කොට්ටාවේ ඉඳන් අවසන් අදියර දක්වා ගත්තත් ඒතන් යනකොට ඒ ප්‍රමාණය එක්ක ගත්තොත් එහෙම මේක ඒ ප්‍රදේශයේ ජනතාවට පිවිසුම් මාර්ගයකට යාමට තියෙන ලොකු බාධාවක් බවට පරිවර්තනය වුණා. එතකොට දැන් යම් විදිහකින් දැන් මේක ගැන කිව්වොත් ගරු ඇමතුමා පහුගිය අපේ රජයේ කාලේ එක දේශපාලන නායකයෙක්ගේ වරදින්ද මේ සිද්ධ වෙච්ච දෙයක්. මම ඒක බොහොම නියතමානීව කියනවා. මොකද හේතුව දැන් මම ඉන්න ගමේ දාගනම් මම එතනින් පිවිසුම අරගත්තු එකක් තමයි මේ වුනේ. ඒතර මේ වෙන විට පැල්පොල මාර්ගය සඳහා විශේෂයෙන්ම එක පැත්තකින් කර්මාන්තපුරය. ඒතර කර්මාන්තපුරයේ සහ ඒ ජනතාවට අවශ්‍යතාවයේ තියෙන මාර්ගයකට තමයි මෙතනින් ඉල්ලීම කළ දැන් මුදලුත් වෙන් කළා තියෙන්නේ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අර වැරද්ද නිවැරදි වෙන්න. එක පැත්තකින් දුර ප්‍රමාණය කියන එක නිවැරදි වෙන්න දෙවැනි එක මේ වෙනකොට ඉඩම් අත්පත් කර ගැනීම ක්‍රියාත්මක කළා මුදල් යොදවලා තියෙන නිසා මේක ක්‍රියාත්මක කිරීමට ඔබතුමා විශේෂ බාර ඇමතිවරයා හැටියට මේ පැල්පොලින්ම මේක ක්‍රියාත්මක කරන්න ආයෝජන මණ්ඩලයේ අවශ්‍යතාවය සහ කර්මාන්තපුර අවශ්‍යතාවය සඳහා ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා අහපු අතුරු ප්‍රශ්නයට එතුමා යම්කිසි සඳහනක් කරපු නිසා මම හිතුවකට අමතර කරුණක් ඉදිරිපත් කරන්න. සදර්න් එක්ස්ප්‍රෙස් වේ එකේ ඔරිජිනල් ඩිසයින් එකේ නැති මේවැනි අන්තර් හුවමාරු ඉන්ටර්චේන්ජස් සහ ඉන්ටර්සන්ස් දැනට දෙකක් හදලා තියෙනවා. මේකට අමතර එකක් තමයි ගොඩගම මාතර ගොඩගම ඉඳලා කිලෝමීටර් 5ක් ඈතින් කපුදුව කියලා එකක් හදලා තියෙනවා. ඒත් එක දේශපාලන බලකම් මේක ගත්තොත් ඒ කපුදුවේ ගරු කතානායකතුමනි තිබෙන්නේ කොළඹට එන්නයි කොළඹින් යන්නයි විතරයි. රණවක කියලා කෙනෙක් හිටියා කියලා තමයි මට දැනුම් දීලා තියෙන්නේ. ඊට පස්සේ බෙලියත් ඉඳලා කිලෝමීටර් 6ක් ඈතින් බැදිගම හදලා තියෙනවා. එක ඉන්ටර්චේන්ජ් එකක් කියන්නේ කෝටි 100කට වැඩියෙන් යනවා. සාමාන්‍යයෙන් නිකන් සාමාන්‍ය එකක් දැම්මම මිලියන් 600ක් විතර යනවා. ඒ නිසා මෙතන ඇත්තටම අධිකරණ ක්‍රියාමාර්යක් නිසා ඉදම ගන්න බැරි වුණා කියලා තමයි වාර්තා වෙන්නේ. ඊට පස්සේ මා දන්න අතරමින් එතන ඒ යෝජිත කර්මාන්තපුරය ඉදි කළා නැහැ. ඒ නිසා මේ අරස්තාවේ තිබෙන
නගරින් පවතිනවා.
කොහොමද දැනට අපේ සැලසුම් වල මේක නැහැ. මේ සඳහා අපි හිතනවා අවම වශයෙන් බිලියන් එකකට වැඩි යන්න ඉඩ තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේදී අපි මේක අපේ සැලසුම් වල ඉදිරිපත් කළා නෑ මන්ත්‍රීතුමා.
දෙවෙනි ප්‍රශ්නය මේ අජිත් ප්‍රියපරිදා මන්ත්‍රීතුමාට අහන්න අවශ්‍යයි. අර කතානායකතුමනි, දැන් මෙතන සිද්ධ වුණේ මේ පැල්පොල ආයෝජන කලාපයේ ඉදි කරන්න ගරු ඇමතුමා අක්කර 230ක් දැන් සෙක්ෂන් 38 ගහලා අත්පත් කරගෙන අවසන්. නඩුව පිළිබඳ සඳහන් කරන ඔය ප්‍රකාශය ඔබතුමාලට හරි තොරතුරු නිලධාරීන් දෙන්නේ නැහැ. නඩුව තියෙන්නේ රබර් වගාවේ තක්සේරුව ගැන. මොකද හොර්න ප්ලාන්ටේෂන් කම්පැනියට බිම් අයිතිය නැහැ, බදු අයිතියක් තියෙනවා. ඒතර රබර් වගාවක් තියෙනවා අර අක්කර 200 ගන්න. ඒ රබර් වගාවේ තක්සේරුව මදි කියලා ධම්මික පෙර මහත්මයාට අයිති හොර්න ප්ලාන්ටේෂන් සමාගම අභියාචනා අධිකරණයට කියන. අද වෙනකන් මේ නඩුව අවසන් කරගන්න කටයුතු කළා නැහැ. දැන් අවුරුදු 8ක් වෙන නඩුව අත්හිටවගෙන තියෙනවා. දැන් මෙතන ආයෝජන කලාපයකට ඉතාම සුදුසුයි. ඔබතුමාගේ ප්‍රතිපත්තිය අනුව ආයෝජන කලාපය පිහිටවන්න ගැළපෙනම තැන හරිම ලොකේෂන් එක තියෙන්නේ. හොඳ ඉඩම්, ගංගතුර යට වෙන්නේ නැහැ, ඉස්තරම් ඉඩම් තියෙනවා. අනිකුත් පහසුකම් දැන් ඔබතුමා දැනගන්න කියන්නේ ජලනල පද්ධති මේ කලාපයට දැන් එළලා ඉවරයි. පොළොව යට ජලනල පද්ධතිය. ඒ වගේ උදිරි බල මණ්ඩලයට බිලියන් එකකට ආසන්න මුදලක් ලබා දීලා තියෙනවා විදුලිය සැපයීම සඳහා. ඒ වගේම මේ ස්ථානයේ පස් කපලා ඒ කියන්නේ මේ අවශ්‍ය කරන පැති හතරක් තියෙනවා. පැය හතරෙන් දෙකක දැන් පස් කපලා ඉවරයි. එතකොට මේක ආයෝජන කලාපෙ තිබුණා නැත. මේක අවශ්‍යයි. මොකද කළුතර නගරයට ප්‍රවේශයක් නෑ. අපේ හිටපු අමුතුමා කිව්ව ආකාරයට මේ වෙනත් ස්ථානයක හැදුවා තැන. ඒක මම වැරදි කියන්නේ. හැබැයි මිල්ලනිය ප්‍රදේශයට, මොරන්තුරුව වාද්දුව ප්‍රදේශයට, කළුතර නගරයට, බුලත් සිංහලට
හයිවේකේ ප්‍රයෝජනේ නැති වෙලා තියෙනවා. මේ ආසන්න ස්ථානයක හයිවේ එන්ට්‍රන්ස් එකක් අවශ්‍යයි. අතරම එක්තනක් යෝජනා වෙලා තිබුණා හොරණ කළුතර මහමාර්ගයේ යාවෙන තැන.
ගරු මන්ත්‍රී,
එතන මට අවස්ථාව දෙන්න තාම වැදගත් දෙයක්. මේ එතන ගම් වතුරට යටවීමත් එතන දේවාලයක් තියෙනවා කියන කාරණේ නිසා තමයි ඒක ඉදි කරන්න බැරුණේ. ඒ ස්ථානයේ කිලෝමීටරයක් බණ්ඩාරගම් පැත්තට නැත්නම් ගැලණිගම් පැත්තට වෙන්න තමයි මේ ස්ථානය හඳුනගෙන අපි නෙමෙයි මේක ඉංජිනේරු වන්සින් හඳුනගෙන මේ ප්‍රදේශයේ සංවර්ධනයටත් ආයෝජන කලාපයටත් දෙකටම සුදුසු අවස්ථාව. දැන් එක කර්මාන්ත කලාපයක් ගල්පාත ප්‍රදේශයේ අක්කර 100ක ඉදි කරනවා අපේ හඳුනෙත් එමුතුමා. දැන් හඳුනෙත් එමුතුමාගේ ගල්පාත රයිගම්පුර ආයෝජන කලාපයට අවශ්‍ය ප්‍රවේශය මෙතනින් ලැබෙන්නේ. එකක් හැදෙනවා දැන්. ඒතර ආයෝජන කලාපයක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම ඔබතුමාට කියන්නේ ආයෝජන කලාපයක් වශයෙන් දිනු කරන්න ඉඩම් පවරගෙන සෙක්ෂන් 38 ගහලා ඉවරයි. නඩුව තියෙන්නේ රබර් වගාව ගැන. ඒ නිසා ඔබතුමාලගේ රජයේ ප්‍රමුඛතාවයක් දෙන්න මේකට. මම ඊට කලින් මුදල් ඔබතුමාගේ මේ කාරණේ ඇහුවා. ඊළඟට දෙවෙනි කාරණය දැනටමත් මේක භාගයක් වැඩ කළා
තියෙනවා.
ඒ වැඩ කරපු දේ අපරාධ. ඒ නිසා ඔබතුමාලගේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා
හිටිනවා. කතානායකතුමනි, මම ඇත්තටම මේ ප්‍රශ්නයට කිට්ටු ප්‍රශ්නයක් ඔබතුමා මීට මාස කිහිපයකට කලින් යොමු කළා තිබුණා. මම ඒ නිසා මේ ප්‍රශ්නය පාඩම් කරා කලින් ඔබතුමාට දාමක් කර වෙන කරුණක් නිසා එන්න බැරි වුණා. ඒසා ප්‍රශ්නය උත්තර දෙන්න බැරි වුණා. මම මේ පිළිබඳව ගණින් ජාතිස් ඇමතුමා සමගත් මගේ අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරරාම ඇමතුමා සමගත් ටිකක් වැඩිපුර සාකච්ඡා කළා. මම හිතන්නේ එතුමා ඔබතුමා සමගත් මේක ගැන අතීතයේ නිරීක්ෂණ චාරිකා ගිහිල්ලා තියෙනවා මක් හරි එතුමා කව මක් හරි රඩ ප්‍රබර් ඉදමකටම ගිහිල්ලාම සාකච්ඡා කරා කියලා. ගරු කතානායකතුමනි, ඔබතුමා දන්නවා මේ අමතර කරුණක් මම කියන්නේ මේ දක්ෂිණ අධිවේගී මාර්ගය පළවෙනි අධිවේගී මාර්ගය නිසාම ඒකේ සැලකිය යුතු ඩිසයින්ස් වලට මූලික ෆීසිබිලිටි ස්ටඩිස් වලට විරුද්ධව කරපු වැඩ රාශියක් තිබෙනවා. ඔබතුමා දන්නවා මුළු දක්ෂිණ අධිවේගී මාර්ගෙම එකම එක රෙස්ට් ඒරියාවක්යි තියෙන්නේ. ඒ රෙස්ට් ඒරියාවක අවුරුදු 99ක රුපියල් 10000කට බදු වරන් තිබෙනවා. අවුරුදු 99ක රුපියල් 10000කට බදු දීලා තිබෙන්නේ රාජපක්ෂලා. අද අපිට බණ කියන්නේ මේ ඉන්ටර්චේන්ජස් හදලා තියෙනවා තමන්ගේ ගෙවල් වලට යන්නේ. අද එක අද සමහර රෙස්ට් ඒරියාස් ඩික්ලයර් කරලා තියෙන රෙස්ට් ඒරියාස් හදන්න දුන්නේ නැහැ. රාජපක්ෂලාගේ ගෝල නිලධාරීන් හිටපු අය. ඒ නිසා මේක බිලියන් ගණනාවක් නාස්ති කරලා තිබෙනවා. ඒ නිසා ඒ වගේ මේකෙත් මම දන්නවා මට ඔය ඔබතුමා කියන හන්දියේ නම මතක නැහැ. මේක ඔරිජිනලි මම හිතන්නේ තිබිච්ච තැන මොකක් හරි ක්‍රොස් වෙන තැනක් තියෙනවා මට නලින්දම තුමා එක පෙන්නවා. මට ටවුන් එක මතක නැහැ. එතන තමයි අයිඩියල්. නමුත් මම හිතන්නේ මේ හදලා තියෙන වෙන තැනක. නමුත් මට දැනට කියන්න පුළුවන්කම තියෙන ගරු කතානායකතුමනි අතිවිශාල මුදලක් යන දේවල්. ඒ නිසා දැනට අපේ ප්ලෑන්ස් වල නැහැ. නමුත් ගරු කර්මාන්තතුමාලා ඔබතුමාලා මැදිහත් වෙලා නලින්දම තුමාලක මැදිහත් වුණොත් යෝජනා කරත් සහ මේ නඩුව විසඳ ගැනීමත් ඉතින් අත්‍යවශ්‍යයි. ආයෝජන මණ්ඩලය මට ඒ මට්ටමින් ආවොත් අපිට ඔබතුමාලගේ පැත්තේ ඉන්න යෝජනා සහ මුදල් එක්ක අපිට කරන්න හිතන්න පුළුවන්.
ගරු කින්ස් නෙල්සන් මහතා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්න අංක 1 2024 මාර්තු මාස 18 වෙනි දින 2 ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිර්දේශය අනුව මීට පෙර තිරුගුණාමල ප්‍රදේශයේ නව ඉන්ධන පිරිපහදුවක් ඉදිරි කිරීම සඳහා ඉහත 2024 මාර්තු මාස 18 වෙනි දින ලබා දුන් අමාත්‍ය මණ්ඩලයේ තීරණය අවලංගු කිරීමට හා දැනට පවතින සපුගස්කන්ධ ඉන්ධන පිරිපහදුව පුළුල් කර සංවර්ධනය කිරීම සඳහා නව අමාත්‍ය මණ්ඩල සංදේශයක් 2025 1/29 වන දින ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාගෙන ඇත. තවද මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් සුදුසු මූල්‍යකරුවෙකු ආයෝජකයෙකු සොයා ගනිමින් ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත. 2025 2/9 දින උක්ත අනුමැතිය එම සමාගම වෙත ලැබලා තියෙනවා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ තීන්දුවට අනුව සපකස්කන්ධ තෙල් පිරිපදව පුළුල් කරන ව්‍යාපෘතියට ක්‍රියාත්මක කිරීම සඳහා අභිලාෂ කැඳවීමේ කටයුතු මේ වෙනිට ලංකා කංජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආරම්භ කර ඇත. ඊට අදාළ ව්‍යාපෘති කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කුණු ලැබූ සාකච්ඡා සම්මුති කමිටුව දැනටමත් අදාළ කටයුතු කරමින් පවතින අතර මේ මාස අවසානය වන විට එය ප්‍රසිද්ධ කර අවශ්‍ය යෝජනා ලබා ගැනීමට නියමිතයි.
ගරු කතානායකතුමා, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇමතුමාද සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ නිෂ්පාදන ධාරිතාව දෛනික බැරල් 50,000ක් කියලා තිබුණත් දැනට 30,000ක් වගේ තමයි නිෂ්පාදනය කරන්න කියන එක වාර්තා වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අවශ්‍යතාවෙන් 30%ක් පමණයි මේ බැරල් 30ක් විදියට නිෂ්පාදනය කරොත් නිෂ්පාදනය වෙන්නේ. මම හිතන්නේ 70%ක් පමණ ආනායනය කරනවා. ගරු ඇමතුමා, මගේ ප්‍රශ්නේ දැන් මේ වන විට සපුගස්කන්ද තෙල් පිරිපාදුවේ දෛනික පිරිපාදු කරන ඩීසල්, පෙට්‍රල්, ඒ වගේම භූමි තෙල්, ඒ වගේම ගුවන් ඉන්ධන සහ දැවිතෙල් ප්‍රමාණ ප්‍රතිශතයක් විදියට වෙන්වෙන්ම කොච්චරක් නිෂ්පාදනය කරනවද කියලා කියන්න පුළුවන්ද?
ඒක නම් වෙනම ඇහුවොත් මං හිතන්නේ හොඳයි, ප්‍රතිශත විදියට ඉලක්කම් දත්තයක් තියෙන්නේ.
මොකද මතුවා කොච්චරක් නිෂ්පාදනය කරනවද කියලා
ප්‍රතිශතයක් මට නිවැරදිව දැන් ප්‍රකාශ කරන්න බෑ. වෙනම ප්‍රශ්නයක් විදියට යොමු කරොත් මට
ගමන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ගරු කථානායකතුමනි, මම මේ සම්බන්ධව ගරු ඇමතුමා මේ ඔබතුමාගේ අවධානය යොමු කිරීම සඳහා මම මේක යොමු කරන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගරු ඇමතුමා දුම්රියෙන් තෙල් ප්‍රවාහන කරන කාලේ තෙල්, ඩීසල්, පෙට්‍රල් ලීටර් 100,000ක් පමණ ගබඩා කරන්න පුළුවන් ස්ථානයක් දුම්රිය වල අසල කඳුරෙල තිබුණා. දැන් මේ වෙනකොට ඒක ටෙන්ඩර් කරලා මේ ටැංකි පොලෝ මත තිබුණ ටැංකි විතරයි ටෙන්ඩර් කරලා තියෙන්නේ. පොලෝ යටත් මේ වගේම ටැංකි තියෙනවා. තෙල් ලීටර් 100,000ක් පමණ ගබඩා කරන්න පුළුවන් ස්ථානයක් දැන් මේ වෙනකොට ඒක සම්පූර්ණයෙන්ම ගලවලා රුපියල් 125,000කට වගේ පොඩි මුදලකට තමයි මේක ටෙන්ඩර් වෙලා තියෙන්නේ. ඉතින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කියනවා ඒගොල්ලෝ දැනන් හිටියේ නැහැ පොලෝ යටත් ටැංකි තියෙනවා කියලා. ඉතින් ඔබතුමා මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරලා මම හිතන රජයට ලොකු මුදලක් හොයාගන්න පුළුවන් අවස්ථාවක් තමයි ගිලිහි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඒවා සම්පූර්ණයෙන්ම ගලවගෙන ගිහිල්ලා තියෙනවා. බිල්ඩින් වල තිබුණු යකඩත් ගලවගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම ඒ සම්බන්ධව මගේ ළඟ ඡායාරූප ඒ ටික ඔක්කොම දින මම සභාගත කරනවා ගරු කථානායකතුමනි. ඔබතුමා මේ සම්බන්ධව පරීක්ෂණයක් කළා. මේ මොකද අනුරාධපුරයේ ආයතනයකින් තමයි දීලා තියෙන්නේ 125,000කට වගේ ඉතාමත් සුළු මුදලකට. මේ සම්බන්ධව හොයා බලන්න කියලා මම මේ අවස්ථාව යෝජනා කරනවා.
බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නේ මතු කිරීම පිළිබඳ. මොකද ඒක ඇත්ත කතාව ගත්තොත් පසුගිය රජයේ සමයේ තමයි ඒක ඉවත් කරන්න ටෙන්ඩර් කැඳවලා තියෙන්නේ බිල්ඩින්ද ටැංකිද ඔක්කොම එක. එතකොට ඒක අනුව තමයි මම දන්න විදිහට 113,000කට මුදලකට තමයි ඒක ඒගොල්ලෝ ගෙවලා තිබිලා දැන් ඉවත් කර ගැනීම තමයි මේ කාලේ කරලා තියෙන්නේ. අපි බලයටපත් වෙන්න කලින්ම ඒක මුදල් ගෙවලා ඒ ඔක්කොම මේ නීතිමය කටයුතු අවසන් කරලා ඒ වගේම අර කිව්වාගේ මතුපිට ටැංකි ටික විතරයි නිරීක්ෂණ මණ්ඩලය විසින් ස්ථාපිතු කරලා තිබිලා තියෙන්නේ. හැබැයි පොළොවට තව ටැංකියක් තිබිලා දැන් ඒක ඒ ඉවත් කරගන්න කොම්පැනි විසින් ගලවනකොට අපේ කට්ටිය ඇත්තනවා අපේ මන්ත්‍රීවරුයි ගොඩක් මැදිහත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාලත් ඒකට මැදිහත් වෙන්නේ නැති ප්‍රදේශවාසීන් විදිහට ඒක දැනගෙන අපි ඒක දැන් නවත්තලා තියෙනවා. ඒ වගේම පොලිසියට අපි පැමිණිල්ලක් කරලා තියෙනවා. ඒක මොකද ඒක ඒගොල්ලන් ඉවත් කරගන්න අවසර නැහැ කොහොම වුණත්. ඒ වගේම වැරදි ක්‍රමවේදය සහ වැරදි தত্ত্বවලට තමයි ඒක විකුණලා තියෙන්නේ. ඒකට අවශ්‍ය පරීක්ෂණ කටයුතු අපි දැන් ආරම්භ කරලා තියෙනවා.
ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම 9 වෙනි ප්‍රශ්නය අහනවා ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, ව්‍යාපාරික අරමුණින් සිදු කරන ලබන ඉල්ලීම් වලදී අදාළ ගත්තු අය කෙරේ A2 අංක E14 දරන ශ්‍රී ලංකා පොලිස් නියෝගය 2025-2019 දින ඇති පොලිස්පති චක්‍රලේඛයේ අංක 2791 ඇලීරක් 20/25 2025-3/21 දින ඇති පොලිස්පති චක්‍රලේඛ අංක 200 අංක 2791 ඇලීරක් 20/25 ඇමුණුම 3 ඇට්ටියට සභාගත කරන්න පුළුවන් අංක අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 2025.085 ඇලීරක් 821 ඇලීරක් 02.3 සහ 2025-27 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණයට හා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයන්ට අනුකූලව පොලිස්පති චක්‍රලේක සකස් කර ඇත. ඇමුණු මහතර ඇටියට සභාගත කරන්න පුළුවන්. 3 අදාළ නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව විධිමත් තක්සේරුවක් සිදු කිරීම, ඉල්ලීම සාධාරණ බව තහවුරු කර ගැනීම,
පොලිස්පතිවරයාගේ හෝ රේකී අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව ඉහත චක්‍රලේඛයන්හි සඳහන් පරිදි ගාස්තු අය කිරීමකට යටත්ව පොලිස් නිලධාරයන්ගේ සේවය හෝ ශ්‍රී ලංකා පොලිසිය සතු වාහන යතුරු පැදි යාත්‍රා ඇතුළු භෞතික සම්පත් ලබා දීමට කටයුතු කිරීම. හතර උපරිම සීමාවක් පනවා නැහැ. ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම අනුව ලබා දිය යුතු සේවාව කොපමණද යන්න සම්බන්ධයෙන් විධිමත් තක්සේරු කිරීමකින් පසුව පවතින අවශ්‍යතාවය සඳහා ප්‍රමාණවත් පොලිස් නිලධාරීන්ගේ සේවාව හා භෞතික සම්පත් ලබා දිය යුතු ප්‍රමාණය කොපමණද යන්න තීරණය කරනු ලබනවා. පහ 2025-2019 දින ඇති පොලිස් චක්‍රලේඛාංක 2791 ඇලිරක් 2025 2025-3/21 දින ඇති පොලිස් චක්‍රලේඛාංක 2791 2025 සඳහන් පරිදි ගාස්තු අය කරනවා. ඒ අනුව 2024 මේ ලබාගත් ගාස්තු මම එකතුව විතරක් කියන්නම් ඕන නම් වෙන වෙනම ශීර්ෂයන් දෙක කියන්න පුළුවන්. එකතුව 2024 රුපියල් මිලියන 47.3ක් එවැගේම 2025 වර්ෂයේ මැයි 31 දක්වා මිලියන 109.3ක් උපයාගෙන තියෙනවා. බැංකු සහ ව්‍යාපාරික ආයතන මගින් පොලිස් ස්ථානවල හදිසි සංඥා සෛරන් නාලා පද්ධති සවිකිරීම සඳහා 2025 වර්ෂයේ සිට ගාස්තු අය කිරීමට තීරණය කරලා තියෙනවා. ආ එක නීති විරෝධී කාර්යයන් හා සම්බන්ධ පාර්ශ්වයක්ද යන්න පිළිබඳව සමාජ විරෝධී කාර්යයන් හා සම්බන්ධ පාර්ශ්වයක්ද යන්න පිළිබඳව යහපත් සමාජ පසුබිමක් පවත්වා ගිය තැනැත්තෙකුද යන වග අදාළ පාර්ශ්වයන් සම්බන්ධව කැඳවන ලද පසුබිම වාර්තා බුද්ධි වාර්තා අනුව සේවය ලබා දීම නිර්දේශ කරන්නේද යන වග ආ දෙක ඔව් ඈ පැන නොනගි.
ස්තුති ගරු එමතුමනි. දැන් ඇත්තටම මේ ප්‍රශ්නය ගරු කතානායකතුමනි පැන නගින්නේ මම හිතන්නේ මේ තරු කුඩා දරුවනුත් ඉන්නා මේ එක්තරා මේ වයසේ දරුවන්ට උගන්නන එක්තරා ගුරුවරියක් දරුවන් 8000කුත් දෙමව්පියන් 35000කුත් එනවා කියලා මේ පොලිසියට වැරදි තොරතුරු ඉදිරිපත් කරලා මේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී කරපු එක සම්දර්ශනයක් නිසා තමයි ඇත්තටම මේ ප්‍රශ්නේ මතුනේ ගරු ඇමතුමා. එතකොට මේ කියන විදිහට මේ තර්ජන තියනවද කියලා මම හිතන්නේ ඒ වෙලාවේ බලලා තිබුණේ නැහැ. ඒ වගේම ඉල්ලුම් කරන ලබන නිර්ණායක මොනවාද කියලා ඒ වෙලාවේ බලලා තිබුණේ නැහැ. ඉතාමත්ම ලාබෙට අඩුවට කිව්වා 8000ක් වෙනවා 35000ක් වෙනවා කිව්වා. එතකොට 119 පොලිස් රථයකුත් ඒ වගේම පොලිස් බයික් 4කුත් මේ සියලුම දේවල් ලබා දීලා තියෙනවා. හැබැයි මුදලට ඒක තමයි කිව්වේ. ඒ වගේම නලින්ද ජයතිස්ස කැබිනට් ඇමතිවරයාත් ඒ වෙලාවේ පිළිගත්තා ඒතන වැරද්දක් සිද්ධ වෙලා තියෙනවායි කියලා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මම හිතන්නේ බුද්ධික මනතුංග මහත්මයාත් ඒක පිළිගත්තා. එතකොට පරීක්ෂණ සිද්ධ වෙනවා කියලා. එතකොට මේ ක්‍රමවේදය වෙනකොට පිළි අරගෙන ක්‍රියාත්මක කරලා නැහැ කියන එක තමයි අපිට පෙන්වන්න තිබුණේ. මොකද දැන් එතුමිය ඒ වෙලාවේ ඇවිල්ලා පොලිස් මේ හෙලිකොප්ටරයකින් මලුත් දැම්මා. ඉතින් හෙලිකොප්ටරෙන් මල් දැම්මේ ගුවන් හමුදාවේ නෙමෙයිනේ. ඒක පෞද්ගලික වරන් තමයි කරේ. එතකොට පොලිසිය මේ වගේ ලේකට ලබා දෙන්නේ නැයි කියන එක එතන ප්‍රශ්නයක් මතුණා. ඒ විමර්ශන ටික සිද්ධ වෙනවද? ඒ විමර්ශන වලට මොකද සිද්ධ වුනේ? කැබිනට් ඇමති කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමාත් කිව්වා වගේ එතන වරදක් සිද්ධ වෙලා තියෙනවද? මොකද්ද එතන දැන් තත්ත්වය කරුවෙ එතුමා?
ඒ පිළිබඳව විමර්ශනයක් සිද්ධ වෙනවා මන්ත්‍රීතුමනි.
විමර්ශනයක් සිද්ධ
වෙනවා. ඔව්.
ඒ කියන්නේ මොකද්ද ප්‍රගතිය මොකද්ද? මේ පළවෙනි ප්‍රශ්නය පමණයි කරු
කතානායකතුමා. ඔව්. විමර්ශනයේ අවසානයේ තමයි ප්‍රගතිය දැනුත් කරා.
විමර්ශනයක් සිද්ධ වෙනවා. දෙවෙනි අතුරු ප්‍රශ්නය එහෙමනම්. මේ පොලිසිය ගැන සම්බන්ධයෙන් කතා කරද්දී කරු කතානායකතුමනි දැන් 2025 මැයි වෙනකන් මිලියන 130 ගණනක් මම හිතන්නේ ආදායම වශයෙන් ඔබතුමා 109ක්. එතකොට ගිය අවුරුද්දටම හම්බ වෙලා තිබුණේ මිලියන 40 ගානයි කියපු
47යි.
47යි. එතකොට මේ මාස පහක විතර කාලයකටම මිලියන 100 ගානක් වෙනකන් ආදායම හම්බ වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකටත් එක ඒ අතුරු ප්‍රශ්නේ අනිත් පැත්ත තමයි. දැන් අපේ රටේ විශාල කර්මාන්තයක් ගරු කතානායකතුමනි මේ සංගීත ප්‍රසංග සැනකෙලි සහ මේ විනෝද ආශ්‍රාදයේ සම්බන්ධයෙන් තියෙන මේ ඉන්ඩස්ට්‍රි එක. එතකොට මේකෙන් සාමාන්‍ය ලක්ෂ 10ක් වක්‍රව ඍජුව යැපෙන මිනිස්සු වැඩ කරනවා. ඉතින් අපි දන්නවා සංගීත ප්‍රසංගයක් කියපුවාම සමහරවිට 35000 40000ක් එන්නත් පුළුවන්. ඒ වගේ තැනකට පොලිස් ආරක්ෂාව දෙන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒක අවශ්‍යයි. අර බොරු කියලා ගන්නව නෙමෙයි. 8000ක් එනවා 35000ක් එනවා කියලා බොරු කියලා රවට්ටන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි දැන් මේ මාර්තුවල චක්‍රලේඛකින් මම දන්න තරමින් මේ ප්‍රමාණයත් වැඩි කරලා තියෙනවා. පොලිසියේ කොස්තාපල්වරයෙකුට රුපියල් 900 4800 කරලා තියෙනවා මේක දවසකට. සැරයෙන් කෙනෙකුට 1200 5200 කරලා තියෙනවා මේ වගේ රේට් එක වැඩි කරලා තියෙනවා දැන් මේ 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 ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න මිනිස්සු ගරු කතානායකතුමනි මේ ප්‍රමාණයක් ගෙවන්න ඕන විනෝදබද්ද එක එක ප්‍රාදේශීය සභාවලින් බලත් පාලන ආයතන වලින් කියන ගණන් ගෙවන්න ඕන ඊළඟට ක්‍රීඩාංගණ වලට වෙන වෙනම ගෙවන්න ඕන කිසිම පහසුකමක් නැතුව ඊළඟට සැනගලියක් වගේ දවස් ගණන් තිබ්බොත් මේක ලක්ෂ ගාණක මුදලක් බවට පත් වෙන්නට නියමිතව තිබෙනවා දැන් මේ දැක්කනේ මාස 5කට මිලියන 100 ගාණක් ඇවිල්ලා දැන් ගියා අවුරුද්දටම ඇවිල්ලා තියෙන්නේ මිලියන 40 ගාණක් එතකොට මෙහෙම මේ ඉන්ඩස්ට්‍රි එකක් මේ කර්මාන්තය කඩාවැට්ටන්න ඔබතුමාලා කටයුතු කරන්නේ ඇයි? ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නවද? සැලකීමක් කරනවද මේ මේ කර්මාන්තය සම්බන්ධයෙන් ඔවුන්ටම සහනයක් ලබා දෙනවද කියලා අහන්නට කැමතියි ඔබතුමාගේ.
ඔව් ගරු කතානායකතුමනි කිසෙත් මේ ක්ෂේත්‍රයේ නියැලලා ඉන්න පිරිස් සදායරණපත් කරන්න ඕ ඒ කඩාවැට්ටන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. මේ ප්‍රශ්නය මේ මුදල් වැඩි කිරීම සිද්ධ වුණාට පස්සේ ඔය ප්‍රසංග සංවිධානය කරන සංවිධායකවරුන්ලා ශිල්පීන් ගරු ජනාධිපතිතුමා හමු වුණා මේ පිළිබඳව මමත් එක් අවස්ථාවකදී හමු වුණා ඔවුන් සමග සාකච්ඡා කරලා මේ වෙනකොට අපි තීන්දුවකට ඇවිල්ලා තියෙනවා මේ මිල ගණන් නැවත 50%කින් පහළට ගේන්න ඒ අනුව මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා ඔබ කිව්වා වගේම මේ ක්ෂේත්‍රයේ නිල ඒ ශිල්පීන් වගේම සංවිධායකවරුන් ඒ ක්ෂේත්‍රයේ සියලු දෙනා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා ඒ මිල ගණන් 50%කින් පහළට ගේන්න කටයුතු කරලා තියෙනවා.
ඔබතුමා දැන් දෙවන ප්‍රශ්නේ අවසන්යි. හා හොඳයි. මන්ත්‍රීතුමා.
ගරු ඇමතුමා ඉතාම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. ඔබතුමා මම බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ ඉතාම ඉක්මනට පිළිතුරක්. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ කර්මාන්තයේ යෙදෙන පිරිස සම්බන්ධයෙන් සිතාමතා කටයුතු කිරීම ගැන ලක්ෂ 10කට යා පිරිසක් ඉදිරි ඉන්නවා ඔබතුමාට මම ඒ කර්මාන්තේ නියුතු අය වෙනුවෙන් මගේ ස්තුතිය පිරිනමනවා
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස් මහතා
ගරු කතානායකතුමනි මෙරට දුගී පවුල් සඳහා මූල්‍ය සහාය ලබා දීමේ අරමුණින් පසුගිය රජයේ විසින් අස්වැසුම වැඩසටහන ආරම්භ කළා. මෙමගින් ප්‍රතිලාභින්ගේ ජීවන තත්ත්වය සංවර්ධනය කිරීමට උත්සාහ දරුවත් එහි පැවති දුර්වලතා හේතුවෙන් සත්‍ය වශයෙන්ම ප්‍රතිලාභ හිමිවිය යුත්තන් සඳහා ප්‍රතිලාභ නොලැබුණු බවට පසුගිය දිනවලදී වාර්තා වුණා. එබැවින් මෙම දුර්වලතා අවම කර ගැනීම සඳහා ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රමවේදය ඔවුන්ගේ සුදුසුකම් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව නිරන්තර අගීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි විශේෂයෙන්ම අපි ප්‍රශ්න කරන්නට ඕන මේ ලබා දෙන ප්‍රතිලාභී මුදල ප්‍රමාණවත්ද කියලා. මොකද අද බැලුවොත් මුරුංග කිලෝවක් 1200යි කැරට් කිලෝවක් 800යි බෝංචි කිලෝවක් 650යි මිරිස් කිලෝවක් 800යි කරවිල කිලෝවක් 450යි වට්ටක්ක කිලෝවක් 320යි වම්බටු කිලෝවක් 700යි නයකරල් කිලෝවක් 500යි ලීක්ස් කිලෝවක් 500යි පතෝල කිලෝවක් 450යි මේ අනාදී වශයෙන් එළවලු වල ඒ වගේම ආහාර පාන වල මිල ගණන් ඉහළ මට්ටමකට ගිහිලා තිබෙනවා. ඒ වගේම මේ සමහර ප්‍රතිලාභ ලබන ජනතාව ඇත්ත වශයෙන්ම ධාන්‍ය වගාවෙත් නිරත වෙනවා. තල, උඳු, මුං ඇට වැනි ධාන්‍ය වගාවන් වලට අද නියමිත මිලකුත් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ මම අහන්න කැමතියි විශේෂයෙන්ම අස්වැස්ම වැඩසටහන පිළිබඳව ජාතික වැදගත්කමකින් යුක්ත වූ මේ ප්‍රශ්න. අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කුමන අරමුණු අරමයාද? අස්වැසුම වැඩසටහන තුළින් බලාපොරොත්තු වූ ඉලක්ක මේ වන විට සපුරාගෙන තිබේද? එසේනම් එසේ සපුරාගත් ඉලක්ක කවරේද? මෙම වැඩසටහන ආරම්භක දිනේ සිට වසරක් වසරක් පාසා ප්‍රතිලාභ ලබා දුන් සංඛ්‍යාව කාණ්ඩ වශයෙන් වෙන්වෙන්න දන්වන්නේ. ඒ සඳහා වාර්ෂිකව වැය කරන ලද මුළු මුදල කොපමණද? අස්වස්ම ප්‍රතිලාභී කාණ්ඩ වශයෙන් වෙන් කිරීම සඳහා අනුගමනය කරන ලද නිර්ණායක කවරේ. එසේ ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය විද්‍යාත්මක වශයෙන් ශ්‍රී ලංකාවට ගැලපෙන ක්‍රමවේදයක්ද? මෙම ක්‍රමවේදය පිළිබඳව රජයේ සෑහීමකට පත්වන්නේද? විශේෂයෙන්ම Center for Poverty Analysis, ඒ වගේම World Bank එක, ඒ වගේම Learn Asia report එක, ඇත්ත වශයෙන්ම අපේ රටේ දුප්පත්කම ඉතාමත්ම ඉහළ මට්ටමක තබනවා. ඉතින් මෙවන් තත්වයක් තුළ අපි අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව නිශ්චිත පිළිතුරක් අපි රජයෙන් බලාපොරොත්තු වෙනවා. නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට ඉදිරිපත් වූ අයදුම්පත් ලක්ෂයට ඉහත කාණ්ඩ අනුව මේ වන විට වෙන් කර තිබේද? 2025 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සහ දරිද්‍රතාවය පිළිබඳ ඉදිරිපත් කර ඇති වෙනත් පිළිගත් පර්යේෂණ දත්ත පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබේ. එසේනම් එම දත්ත අනුව අස්වැසුම වැඩසටහන සංශෝධනය කිරීමට රජයේ අපේක්ෂා කරන්නේද? නොයසේනම් රජයේ සතු විකල්ප වැඩපිළිවෙළ මොකක්ද? ඇත්ත වශයෙන්ම ගරු අගමැතිතුමිය උනත් දන්නවා මේ සහනාධාර ලබා දීමට අමතරව ඇත්ත වශයෙන්ම ආයෝජන ප්‍රවර්ධනය කිරීම හරහා අපිට දුප්පත්කම තුරන් කරන්නට පුළුවන්. නමුත් ඔබතුමියගේ අවධානය මම යොමු කරන්නට කැමතියි. මේ වන විට සිංගප්පූරු රටේ මිලියන 8ක ආයෝජනයක් ඇත්ත වශයෙන්ම ෆෝම් මැට්‍රසස් සඳහා ෆෝම් මැට්‍රසස් ලක්ෂ 25ක් අපනයනය කරන්නට කටයුතු කරන ආයතනයක් 500කට රස්සා දෙන ආයතනයක් දැන් මාස 6ක් තිස්සේ නිෂ්පාදනය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ මොකද වාණිජ්‍ය දෙපාර්තමේන්තුවයි ආයෝජන මණ්ඩලයයි සීමාවක් දාලා තියෙනවා 50,000ක කෝටාවක් පමණයි පිටරට යවන්න පුළුවන් කියලා. මේ වගේ ප්‍රශ්න තියෙද්දි මේ ආයෝජකයෝ තායිලන්තේ, කාම්බෝජය, මියන්මාරය වගේ රටවල් වල ලොකු ෆැක්ටරිස් තියෙන ආයතන දැන් මේ ෆැක්ටරි එක ගලවගෙන යන්න හදනවා. මේ ආයෝජනෙන් ඉවත් වෙන්න හදනවා. මම ඔබතුමී අවධානය යොමු කරනවා විශේෂයෙන්ම මේ සිංගප්පූරු ආයතනයේ මේ පෞගිය දවස්වල ප්‍රවෘත්ති නිවේදනයකුත් සාකච්ඡාවකුත් නිකුත් කරලා තිබෙනවා. වහා මේ ආයතනය ගෙන්නලා ඒ ෆෝම් මැට්‍රසස් ආයෝජනය ලක්ෂ 25 අපනයනය කරන්නට ඒ කටයුතු කරන ආයතනය මේ රටේ පිටව යන එක නතර කරන්නට කටයුතු කරන්න. මොකද අපි කරන්නට ඕන ආයෝජකයෝ පළවා හැරීම නෙවෙයි ආයෝජකයෝ රඳවා ගැනීම. නිසා විශේෂයෙන්ම දුප්පත්කම තුරන් කිරීමට අදාළ රජයේ අනුගමනය කරන නිශ්චිත වැඩපිළිවෙලක් තිබෙනවා නම් ඒ කුමක්ද? එමගින් රජයේ අපේක්ෂිත ඉලක්ක ඒ සම්දිස්ථාන කවරේද කියන එක මම අහන්නට කැමතියි. ස්තුතියි.
ගරු මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායක තුමනි, ප්‍රශ්නවලට පිළිතුරු. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 2002 අංක 24 සුභසාධක ප්‍රතිලාභ පනතේ අරමුණු ළඟා කර ගැනීම සඳහා තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දෙවනි ප්‍රශ්නයට පිළිතුර ළඟා කරගෙන ඇත. ඒ අනුව තෝරාගත් පවුල්වලට එනම් 94% වූ ප්‍රමාණයක් ප්‍රතිශතයක් සඳහා ප්‍රතිලාභ අප්‍රේල් මස දක්වා අඛණ්ඩව ලබා දී ඇත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මෙතුමා විස්තර අහලා තියෙනවා. ආරම්භ කර දිනේ සිට වසරක් පාසා ලබා දුන් ප්‍රතිලාභ දීර්ඝ විස්තරයක් තියෙනවා. ඔව්. තෝරාගත් පවුල්වලට එනම් 94% ප්‍රතිශතයක් සඳහා ඒ අදාළ පවුල්වලින් අවශ්‍ය ප්‍රතිලාභ අප්‍රේල් මාසයේ දක්වා අඛණ්ඩව ලබා දී ඇත. ඊළඟට තුන්වෙනි එක ඒ අදාළ දත්තයන් වසරක් පාසා අදාළ කරන දත්තයන් සභාගත කරනවා දීර්ඝ විස්තරයක් තියෙන ඔබතුමාගේ දැනගැනීම වෙනුවෙන්. හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර මේ පිළිබඳ තොරතුරු 2022-10-20 දින ඇති අතිවිශේෂ ගැෂට් පත්‍රයට අනුව මේ නිර්ණායක ප්‍රකාශයට පත් කර තියෙනවා. එහි විස්තරත් දීර්ඝ විස්තර සහිත ගැෂට් පත්‍රයක් දැනටත් මහජනතාවට පරිභෝජන සඳහා පාවිච්චය සඳහා තොරතුරු තියෙනවා. ඒක සභාගත කරනවා. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අනුගමනය කරන ලබන ක්‍රමවේදය නියම ව්‍යාපෘතියක් මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරනු ලබන්නක්. මෙම ක්‍රමවේදය තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. හයවෙනි ප්‍රශ්නය, 2025 ජූලි මාස අවසන් වීමට ප්‍රථම මේ පිළිබඳ විස්තර ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. හත්වෙනි ප්‍රශ්නයට පිළිතුර, මේ වන විට ඉදිරිපත් කළ ඇති පිළිගත් දත්ත වාර්තා පිළිබඳ රජය අවධානය යොමු කර ඇති අතර අදාළ වැඩකටයුතු සඳහා එවැනි දත්ත ඉදිරියේදී සුදුසු පරිදි භාවිතා කරනු ඇත. අටවෙනි ප්‍රශ්නයට පිළිතුර, සමාජ සුබසාධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියටත් අවශ්‍ය ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල රජය සූදානම් කරමින් පවතිනවා. නවවෙනි ප්‍රශ්නයට පිළිතුර, දිළිඳු බව තුනක් කිරීම සඳහා බහුවිධ සංවර්ධන ප්‍රවේශයක අවශ්‍ය බව හඳුනාගෙන ඇත. ඒ සඳහා සියලු අවශ්‍යතා ඉටුකරගත හැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ හරහා සමාජයේ අනිවාර්ය රැකවරණය ලැබිය යුතු සියලු කණ්ඩායම් වෙත සමාජ ආරක්ෂණ රැකවරණය ලබා දීමත් ඔවුන්ගේ ආර්ථික වශයෙන් සබිබලගත්වා ගත හැකි ක්‍රමවේදයක් තුළින් දිළිඳු බවින් මුදවා ආර්ථිකයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත්කිරීමට මේ තුළින් අපේක්ෂා කරනවා. මීට අමතරව ඔබතුමා සඳහන් කරන්නට යෙදුනා ප්‍රශ්නයක් විදිහට ඇසලා තිබුණේ නැති වුණත් මේ මැට්‍රස් නිෂ්පාදක ආයතනයක් ආයෝජනයකට ඇවිල්ලා ගැටලුවකට මැදිහත් වෙලා තියෙනවා කියලා මේ පිළිබඳව ඉතාමත් පැහැදිලිව ඔවුන් සමග ගිවිසුම් ගත වෙච්ච අවස්ථාවේදී තියෙනවා. ඇන්ටි ඩම්පින් රජයක් විදිහට ඇන්ටි ඩම්පින් වැඩකටයුතු එහෙම නැත්නම් ශ්‍රී ලංකාව ඩම්පින් යාඩ් එකක් විදිහට හෝ ශ්‍රී ලංකාව හරහා වෙනත් රාජ්‍යයකට ඒ ඇන්ටි ඩම්පින් ක්‍රමවේදය හරහා සම්බන්ධ වෙන්නට විදිහක් නැහැ. ඒ අනුව විශේෂයෙන් මේ ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා ඒ අදාළ පාර්ශ්වයන් විසින්ම යම් යම් රටවල් වලට අපනයනය කරන්නේ නැති බව. නමුත් දැන් එම ආයතනය ඒ මුලින් එකඟතාවය පළ කරපු අපනයනය නොකරනවා යයි කියපු රටට නැවත වතාවක් අපනයනය කරන්නට ඉල්ලනවා. සෝ එතකොට රජය මේක අධෛර්යමත් කරන වැඩපිළිවෙලක් නෙමෙයි. ඒ පාර්ශ්වයන්ට යම් යම් ගැටලු මතුවලා තියෙනවා පසුපසුගිය කාලයේ සිදුවෙච්ච දේවල් සම්බන්ධයෙන්. ඒ නිසා ඒ පාර්ශ්වය ඉල්ලා සිටිනවා නැවත වතාවක් ඕපන් කර දෙන්නට කියලා. එතනයි ගැටලුව මතුවලා තියෙන්නේ.
කරුණු දෙකක් පැහැදිලි කරගන්නට අවස්ථාව දෙන්න මම ඔබතුමාට සදහන් කරන්න කැමතියි. වර්තමාන අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට මේ 2022 නිර්ණායක ගැන ඔබතුමා කතා කරා මේ අස්වැසුම. ඒ නිර්ණායක ඉතාමත්ම වැරදි කියන තර්කේ අපිත් හිටියා, එතුමත් හිටියා. දැන් ඔබතුමන්ලා කරන්නේ 2022 නිර්ණායක අනුව මේ අස්වැසුම කියන වැඩසටහන කිසිම විද්‍යාත්මක පසුබිමකින් තොරව, ඉගෙන ඇත්ත වශයෙන්ම දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නම් ඒකේ ආයෝජනය තියෙන්න ඕන, ඉදිරි කිරීම තියෙන්න ඕන, නිෂ්පාදනය තියෙන්නට ඕන, අපනයනය තියෙන්නට ඕන, පාරිභෝජනය තියෙන්නට ඕන. මේකේ දෙන්නේ පාරිභෝජනය පමණයි ඇත්ත වශයෙන්ම කතා කරොත්, ඒ මුදලක් අතට ලබා දීම තුළ. නිසා මේ නිර්ණායක පිළිබඳව නැමතත්වරක් සොයලා බලලා ඒවායේ නිවැරදිතාවය හොයලා බලලා විශේෂම දත්ත කේන්ද්‍රියව විද්‍යාත්මිකව දරිද්‍රතා රේඛාව අවබෝධ කරගනිමින් මේ අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම ඔබතුමාට ප්‍රකාශ කරන්න කැමතියි. දෙවෙනි කාරණාව, දැන් ඔබතුමා ඇන්ටි ඩම්පින් ගැන කතා කරා. ඇත්ත වශයෙන්ම මේ රජයට තිබෙනවා, ඔබතුමන්ලට තිබෙනවා වගකීමක් ට්‍රේඩ් ෆැසිලිටේෂන්. ඒ කියන්නේ වෙළඳ ප්‍රවර්ධනය, වෙළඳාම ප්‍රවර්ධනය කිරීම. ඔය කොන්දේසිවල කෙසේ වෙතත් අපි යෝජනා කරනවා ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවට ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් අවශ්‍යයි. ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් ආයතනයක් අවශ්‍යයි. මේ ඉන්න රාජ්‍ය සේවයේ ඉතාමත්ම බුද්ධිමත් නිලධාරීන් උපයෝගී කරගෙන ඒ ට්‍රේඩ් ෆැසිලිටේෂන්, ඒ කියන්නේ වෙළඳාම පහසුකම් සපයන හැටියට වෙනමම ට්‍රේඩ් රෙප්‍රසන්ටේටිව් කෙනෙක් ස්ථාපනය කරලා විශේෂයෙන්ම මේ වගේ ආයෝජන රැකගන්නට මුල පුරන්නේ කියන එක අපි යෝජනා කරනවා. ස්තුතියි.
දොර්නිය ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, යෝජනාවන් දෙකක් එතුමා විසින් ඉදිරිපත් කළා. පළවෙනි යෝජනාව සම්බන්ධයෙන් අපි මං උත්තරෙත් පැහැදිලි කරා, මේවා තියෙන අඩුපාඩු විසඳගෙන මේක තවත් දියුණු කරලා ඒ ප්‍රජාවට ආර්ථික වැඩපිළිවෙලට සම්බන්ධ වෙන පුළුවන් විදිහේ සමස්ත කාර්යයක් නිර්මාණය කරන්නට අවශ්‍ය වැඩපිළිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙනවා. දෙවනි යෝජනාවට මේ පිළිබඳව රජය දැනටමත් හඳුනාගෙන තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සක්‍රීය මට්ටමේ සාකච්ඡාත් පැවැත්වෙනවා.
ගරු රවී කරුණානායක මන්ත්‍රීතුමා.
Honorable Speaker, I would wish to bring this 27-2 question on the Prime Minister. In terms of Article 41B of the Constitution of Sri Lanka, as amended by 21st and the 22nd Amendment, the Constitutional Council is entrusted with the appointment of members to several independent commissions. These commissions play a vital role in safeguarding the integrity, transparency, accountability of public administrations. Based on publicly available information, the following 10 commissions are currently considered independent or semi-independent. Elections Commission, Public Service, National Police Commission, Audit Service Commission, Human Rights Commission, Commission for Investigative Allegation, Bribery and Corruption, Finance Commission, Delimitation Commission, National Procurement Commission, Public Utilities Commission, which is semi-independent. While these commissions derive the authority from constitution or enabling status, statutes, it appears that many of the functions are without publicly available or standardized operating procedures. Governing internal operations such as recruitment, disciplinary process, complaint, management and public engagement. This has led to inconsistencies and ad hoc policy framework in their administrations. In view of the above, I seek clarification from Honourable Prime Minister and Minister of Constitutional Affairs for Standing Order 27-2, the following question. Is the list of commissions stated above correct, accurate? If not, how many independent commissions have established under Constitution of Sri Lanka, including those under Article 41B? 2. Have all the independent commissions adopted standard operating procedures or internal administrative guidelines to govern? Has it got the approval from Parliament or its only internal policy? 3. If such standard operating procedures have been adopted, which commissions have made them publicly available? What oversight mechanisms are in place to ensure uniform implementation and transparency? 4. If SOPs have not been adopted, that is the standard operating procedures, Honourable Speaker, what steps have been taken by the government or the Constitutional Council to develop and implement them? What is the expected timeline for formalising such SOPs in each commission? Will the government consider tabling standard operating procedures of each commission in Parliament to ensure transparency, consistency, governance and public accountability? Because we at this particular moment, what procedure for accountability or to whom they are accountable in Parliament or is it to the President, discharge of functions, assignments of various personnel in commissions or how does fair play take place is yet to be known. So, Honourable Speaker, I expect the Prime Minister to give us an answer as to how this fair play and the accountability, how it's going to be performed in these independent commissions.
ගරු කතානායකතුමනි, 24 ප්‍රශ්නයට කල්ලිලා තිබෙනවා පිළිතුරු ලබා
දෙන්න.
ස්ථාවර නියෝග අනු No, that cannot be accommodated.
We have to consult some 10 commissions. So if you want to revise the question, you have to put it in again.
Yes. ස්ථාර නියෝග 91A යටතේ පුද්ගලික කරුණු පැහැදිලි කිරීම ගරු හර්ෂණ නානායක හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි දෙකක් ලැබෙනවා.
බොහොමත් ස්තුතියි ගරු කථානායකතුමනි. මේ පෞගේ දින කිහිපය තුළදී මගේ නමත් සඳහන් කරමින් නැවතත් මේ ලයිස්තුවක් පිළිබඳව යම් අයථා ආකාරයකින් දීපල ඉපයීමේ කටයුත්තක් සිදු වෙලා තියෙනවා කියලා මේ මාධ්‍යයේ දිගින් දිගටම සඳහන් වෙනවා. විශේෂයෙන්ම මට පැහැදිලි කිරීමක් කළ ගත යුතුමයි කථානායකතුමනි. යම් දීපලක් මට ලැබිලා තියෙනවා. ඒ හැම දීපලක්ම ලැබිලා තියෙන්නේ මගේ දෙමව්පියන්ගෙන්. මගේ දෙමව්පියන්ගෙන් මගේ එක්කෝ මගේ අම්මගෙන් හෝ තාත්තගෙන් එහෙම නැත්නම් මගේ සීයාගෙන් හරි ආච්චිගෙන් එහෙම නැතුව අයථා විදියට දීපල ලබාගෙන දේශපාලන කටයුතු වලට නිරත වෙන පුද්ගලයෙක් නෙමෙයි. ඉතා පැහැදිලිවම අපි ඒක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ ටික කාලයකට කලින් මාසයකට දෙකකට කලින් පෙට්‍රල් ෂෙඩ් එකක් මට තියෙනවා කියලත් එහෙම ලම් ලයිස්තුවක් ලැබුණා. මම එතනදිත් මේ පාර්ලිමේන්තුවේදී සඳහන් කරා එහෙම පෙට්‍රල් ෂෙඩ් එකක් මට තියෙනවා නම් හොයලා දෙන්න කියලා. නමුත් අපේ පරම්පරාවට පෙට්‍රල් ෂෙඩ් මං ඉපදෙන්න කලින්ුත් තිබිලා තියෙනවා. ඉතින් මේ දිගින් දිගටම මේ මඩ ගහලා අපේ ඇත්තටම මේ කරන උත්සාහය අපි හෙලා දකිනවා. ඒක ඉතාම අසාධාරණයි. අපි අවංකවම මේ රටට වැඩක් කරන්න මේ අපේ තරුණ කාලේ කැප කරලා මේ දේශපාලනයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යම් දේශපාලඥයන් අයථා විදියට දේපල හොයලා තියෙනවා නම් ඒව පරීක්ෂණ කරලා ඉතා ඉක්මනින් ඒ අයවට නීතිය ක්‍රියාත්මක කරන්න. නමුත් මේක මේ නම් ලයිස්තු දාලා අපේ නමුත් පටලෝල මේ කරන නින්දිත වැඩේ කරුණා කරලා ගරු කථානායකතුමනි ඔබතුමාගේ නායකත්වයෙන් තියෙන මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් වෙන මට ලොකු අසාධාරණයක් සිදු වෙලා තියෙනවා. කරුණා කරලා ඒ වෙනුවෙන් පෙනී හිටින්න කියලා ප්‍රකාශ කරමින් නැවතත් කියනවා අපි ඕනෑම පරීක්ෂණයකට යටත්ව මේ පරීක්ෂණ වලට සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් ප්‍රකාශ කරනවා.